ஹானரபிள் எம் திலகராஜன்.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, தொழிலமைச்சின் விவாதம் முன்னெடுக்கப்படும் இந்த நேரத்திலே உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கின்றேன். தொழில் இராஜாங்க அமைச்சர் உரையாற்றும் போது அவரை இடையூறு செய்யக்கூடாது என்பதற்காக நான் அவதானமாக கேட்டுக்கொண்டிருந்தேன். கரு ராஜ்ய அமைத்துமணி அபத்துமாகி கதாவை அவஸ்தாவேதி மம பாதாகரன் நட்ட கெமத்தி உண்ண நமுத் இத்தனையும் பிரஸ்னா கிபுனா கிபுனா மே வத்து கம்கருங்கி அர்த்தசாதக அறமுதல கெவிம சம்பந்தேன் அர எஸ்பிசி ஜேஇடிபி பமனாக் ஏ நோகேவலா சிற்றினைக்கு எனக்கு நமுத் தினட்டமாத் மம ஈயே அப்பே பார்லிமெண்ட் தூ வாச்சிக பிரஷ்ன விழாவேதி மகே பிளித்துரு மே பிரஷ்ன கீப்பியாக் மங்க எதிரிபத் கல்லி புனா ஏக அப்பே கரு அமாத்தித்துமாக விசின் சபாகத்த கல்லி புனா மே பிளித்துரு கீப்பியாக் இக்கி மம அசாசிட்டியா பிராதேசிய வெவிலி சமாகம் வத்மன் சாமுகி கியூசும கிரியா பட்டிப்பாட்டி பட்டஹெனிவ அவுட் க்ரோவர் நெமத்தி கிரமே வத்துப்பாரிப்பாலனைய துல கிரியாத்மக கரமின் சிட்டின பவ எத்துமா தன்னேது கேன ஏகட்ட பிளித்துரக் வசேன் நொதனீக்கேன உத்தரையத்தமாம் அப்பிட லபாதில திபே தியன்னு ஏ வகேம ஏவா ஏவா நீத்தியட்டு யடத்தோ சாமுகி கியூசுமட்ட எக்கவ கிரியாத்மக வன்னேது கேனட்ட சாமுகி கியூசும் வரட்ட அதால நொவேக்கேன பிளித்துரக் கமெத்துமா வசேன் லபாதில தீனா நமுத் கரு அமாத்தியத்துமணி சமார ஆர்பிசி கம்பெனி வல தினட்டவாத் மே அவுட் க்ரோவர் கிரமைய பவத்வாகினை எனக்கு பவத்தமாக அப்படி தினி விசேஷம் மதுரட்ட பிளான்டேஷன் கேனேக்க நூரலி டிஸ்ட்ரிக்டே மே அவுட் க்ரோவர் கிரமே வித்திரனமே சப்ளிசேட்டியேட்ட வென வென கம்பெனி சொல்லிட்டு ஏவா தீலத்தீனோ இருந்தால் ஏகே அர்த்த சாதன முதலிகம் கரிப்பா சம்கிசி பிரச்சனையாக்கினா மொக்கது அவுட் க்ரோவர் கிரமே வெனக்கொட்ட கீனக்கொட்ட சாமானியம் கம்கரு விதியட்டினுமே ஏகொள்ள வென விதியட்ட சலக்கண்ணு கியாமல் ஏகொள்ள அர்த்த சாதக்கு முதல்ல கெவன்னு நே ஏகே இருந்தால் தேங் மே ஆர்பிசி கம்பெனி வளர் மேவாகி பிரச்சனை தீன பவ மம கரு அமாத்தி துமாட்ட மத்தக்கரன்ட்ட கெமத்தி ஏ வகையம தேங் கம்கருவோ வித்திரணி வத்து கம்கருவங் வித்திரணிமே வத்து சேவைக்கேனோ தெங் உத்கோசரேகரண்ட பட்டங் அரகின ஏகொள்ளண்டா தே அர்த்த சாதக்கு முதல்ல ஏமா கிவன் நே கியலா எஸ் சார்
உத்தர துண்டாத் அப்பிட்ட மே அப்பிட்ட தூஷமானவ தனகான தேனோ குரூப் சிஸ்டம் மேகர் சமார வத்து வடக்கர்ண பாவ அத்தவச்ச மே காரணே அப்பி வெவிலி சேஷியை நிலுதாரணும் தேவகையும் உத்சாமத்தி நிலுதாரணும் சமக சாக்கச்சாக்கலா தெந்தி ஏ புரந்துனா வெனி தேவால் நொக்கரண பாவட்டு கிசே நமுத் சே கெரண பாவட்ட தமாய் தனகாந்தின்னு அப்பி ராஜ்யமித்துமாத் கியனோ இவகி தேவத் கியனோ கியா மேக கம்பகரு அங்கே பத்தியம் பெருவாம் இத்தாமத்ம அவாசிதாயக்க தயா நமுத் மேக மங் ஹித நம்ம பாலனை கல் யுத்த வெவிலி அமாத்தியாச்சு முகது தன் மே வெவிலி சமாகம் கெளிமே வெவிலி அமாத்தியாச்சு ஆச்சு பாலனேட்டாய் நத்து வேண்ணி அப்பிட்ட கிசி மே கம்கருவன் சம்பந்தவ பவத்தின தத்துவம் சம்பந்தம் அப்படி கட்டுத்து கரான் புலவங்க உணத் பரிபாலமை சம்பந்தம் பாலனையாக கரான் அப்படி பே இது மங்க இத்தனை மேக புத்துமாய் கதாவை கருகனே அண்ணு நமக்கு மேக வெளி அமாத்தான் தமே தன்மியுத்தி
பூம ஸ்தூதி கர அமாத்தத்துமேனி மே பிளித்துள்ளபாதி சம்பந்தி நமுத் மம மகே பலாபுருத்து விளாத்தியன்னே மெம கிரமேய பட்டிப்பாட்டிய தீர்ணீகரன்னே வெள்ளிகர்மாத்த அமாத்தாங்க வெண்ண புழுவான் நமுத் மேக தாஸ் கணாங் சேவைக்கியோ மேக சம்பந்த வென பவீன் மேகோல்ல பாரம்பரிக்கோ மே தேவது சேஷ்ரீ இன்ன சேவைக்கியும் பவீன் மம ஹித்தனவா கம்கர் அமாத்தங்கிட்ட அம்கிசி வகக்கி மத் தீனவா மே சேவகையன்கே ஐத்திய ஆரக்ஷா கிரிம சந்தா இவந்த இவன் மேம் அப்பி தன்னவா உபத்துமான்ல தெப்பல மே ஏத்துமான்லகே வத்து சேவகையன்கே வத்து கம்கருவான்லகே படிப்பிரஷ்ன வலதி மெதிகத்வீலா எம்கிசி தாயகத்த லபாதீப்பு பவ இவகே மே வகேம மே அர்த்தசாதக்கு முதலஹா மே நவக்ரமே அவுட் க்ரோவக்கேன நமக்ர நவக்ரமேகன வத்து கம்கருவாங் தெனுவத்வெலா ந இந்த அப்ப கம்கரு அமாத்தியங்கே மெதிகத் பீமக் ஏகே திபுனானாங் ஏ ஐதி ஐதிவாசிகம் கம்கருவன்கே ஐதிவாசிகம் எத்தனிங் தஹவுரு கரன்னட்டு இட திபன்னாய்க்கே அப்பி பலாபுருத்து வினவா ஏ வகேம கௌரவ தொழிலமைச்சர் அவர்களே இந்த கூட்டு இந்த அவுட் க்ரோவர் முறை என வருகின்ற பொழுது சாதாரணமாக அந்த இதுவரை நடைமுறையிலிருந்த செக்ரோல் முறை எனப்படுகின்ற முறை முற்றுமுழுதாக மாற்றப்படுகிறது. நாங்களும் இது சம்பந்தமாக பேச்சுவார்த்தைகளில் கலந்து கொண்டு இந்த அவுட் க்ரோவ் முறை சம்பந்தமான கலந்துரையாடல்கள் ஈடுபட்ட போதும் கூட இந்த பிராந்திய கம்பெனிகள் முழுமையாக ஒரு திட்டத்தை முன்வைத்து இதனை நடைமுறைப்படுத்துவதாக இல்லை. அரச பொறுப்பில் உள்ள ஜேஇடிபி எஸ்பிசி கம்பெனிகள் இத்தகைய ஒரு முறைமை சார்ந்த திட்டத்திற்கு அறிமுகப்படுத்துவதற்காக எங்களை அழைத்து சில பேச்சுவார்த்தைகள் நடாத்துவது மாத்திரமல்ல, அந்த முறைமை சம்பந்தமாக சில விஷயங்களையும் வெளிப்படுத்தினார்கள். அதில் இருக்கக்கூடிய உறுதிப்பாடுகளை இந்த பிராந்திய கம்பெனிகளிலிருந்து நாங்கள் பெற்றுக்கொள்ள முடியாது இருக்கின்றது. எனவே தொழிலமைச்சு என்ற வகையிலே இந்த விடயத்திலே தலையிட்டு நீங்கள் ஒரு முக்கியமான பங்கினை வகித்து இந்த வரலாற்று ரீதியாக இருந்த முறைமையை மாற்றியமைக்கும் பொழுது அதில் கடந்த காலங்களில் 25 வருடங்களுக்கு முன்பு கூட்டு ஒப்பந்த முறையில் காணப்பட்ட குறைபாடுகள் தான் இன்று கூட்டு ஒப்பந்தம் செய்யப்படுகின்ற ஒவ்வொரு சந்தர்ப்பத்தில் நாங்கள் பல்வேறு போராட்டங்களை சந்திக்க நேரிடுகிறது. எனவே இந்த இத்தகைய அவுட்க்ரோவர் முறையும் ஒரு முறையற்ற வகையிலே செயற்பாட்டுக்கு வருகின்ற பட்சத்தில் எதிர்வரும் காலங்களில் இது ஒரு முறையற்றதாக சின்னாபின்னமாக்கப்பட்டதாக எமது தேயிலை ரப்பர் கைத்தொழிலையும் பாதிப்படையக்கூடிய சூழ்நிலை வரும். எனவே பொறுப்பு வாய்ந்த அமைச்சு என்ற வகையிலே தொழிலமைச்சு இது விடயத்தில் அதிக அக்கறை செலுத்த வேண்டும். நான் நினைக்கிறேன் பெருந்தோட்ட அமைச்சோடு இது தொடர்பாக பேசி நீங்கள் ஒரு பொருத்தமான தீர்வினை பெற்றுக் கொடுக்க வேண்டும் என இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொண்டு வாய்ப்பளித்தமைக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு துனேஸ்கான் கந்த நியோஜ்யம் எத்துமா.
கரு காரக சபா சபாபத்துமணி, மிவர ஐவை அது தின வராயா நாயக கட்டையுத்து கம் கரு சமதா ஹா ஆபதா கலமனாக்கர்ன விஷய பிரிபந்தவ விவாதய இதன அது தினே ஆபதா கலமனாக்கரண அமாத்தியாங்ஷி நியோஜ அமாத்தியவரே ஹட்டியட்டு மே அமாத்தியாங்ஷி வககீம் சம்பாரே பிரிபந்தவ அதாஸ் பிரகாஷ் கிரீமட்ட லபீம மாலத பாக்யா கொட்டம சலக்கணும் மம் மதக்கரண டோனி அது தினே மே ஆபதா கலமனாக்கரண அமாத்தியாங்ஷி அடுல் ஹுடுகாம் பிரிபந்தவ போஹோ மேத்தியமதிவரு பிரகாசகரா மைத்தனவா ඒ සෑම කෙනෙකුටම මේ අයිතිය තියෙනවා විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රදාය ඒ ආකාරයට විවේචනය කිරීම මම මතක් කරන්නට ඕනේ ගරු සභාපතිතුමනි රටක ආර්ථිකය විශේෂයෙන්ම අපේ වගේ රටක රඳා පවතින්නේ අපේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී අද පවතින ගෝලීය උෂ්ණත්වයත් සමග ලෝකේ බොහෝ රටවල් වලට මුහුණ පානට සිද්ධ වෙන මේ ආපදාවන් ඒ වගේම ගම් වතුර නායෑම් අධික නියං තත්වයන් පිළිබඳව ලෝකේ බොහෝ රටවල් වල මේ කාලවකවානුව අපි අත්විඳින තත්වය මත ඒ කලමනාකරණයේ හරියාකාරව කිරීමෙන් තමයි රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. එවගේම ශ්‍රී ලංකාව අපේ රට මේ පහුගිය කාලවකවානුවේ බොහෝ ව්‍යසනවලට මුහුණ පාන සිද්ධ වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මේ රටේ ස්ථාපිත වුණේ පහුගිය 2004 සුනාමි ව්‍යසනෙන් පසුව 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත මේ රටේ සම්මත කරනට පස්සේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය බිහි වුණා. ඒ වගේම මෑත යුගයේ පහුගිය වසර වෙනකොට මේ වර්ෂය වෙනකොට මම හිතන්නේ මෑත යුගයේ බහුලවම ව්‍යසනවලට මුහුණ දෙන්න සිද්ධ වුණා අපේ රටේ ජනතාවට. ඒ වගේම රජයක් හැටියට පවතින රජයට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න සිද්ධ වුණා. ඒ කාර්යභාරයේ නීත්‍යානුකූල අංශය මෙහෙවන්න සිද්ධ වුණේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට. එවගේ මගේ අමාත්‍යතුමත් මමත් මේ අමාත්‍යාංශය භාරගත්ත දිනේ සිට 2017 වර්ෂයේ ව්‍යසන හතරක්ම සිද්ධ වුණා. එවගේම ඒ ව්‍යසන හතර ජනවාරියේ සිට අධික නියං තත්වය, මැයි මාසයේ ගම් වතුර, ඊට පස්සේ සැප්තැම්බර් මාසයේ නැවතත් ගංවතුර තත්ත්වය, නායෑම් වගේම ළඟ ළඟම සැප්තැම්බර් මාස දක්වා ව්‍යසනකාරී තත්ත්වයක් අපේ අමාත්‍යාංශයේ අපේ නිලධාරි මණ්ඩලයටත් රට පුරා මේ කාර්යභාරය සාර්ථකව ක්‍රියාත්මක කරන්න දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ඒ අදාළ අපේ අමාත්‍යංශයේ සහන සේවා නිලධාරිවරු ඇතුළු අතිරේක අධ්‍යක්ෂකතුමන්ලා විශාල කාර්යභාරයක නියුණා. ඒ වගේම මේ රට පුරා සෑම ප්‍රදේශයකම මේ අවදානම් තත්ත්වයන් වලට ගම් වතුරට වියලි කාලගුණයන් වලට ගොදුරු වෙච්ච සෑම ප්‍රදේශයක මේ ප්‍රදේශවාසීන් රටවැසියා එකාමෙන් බොහෝ අපහසුතා මැඩලවන්න දායකත්වය ලබා දුන්නා. මම හිතනවා අපේ සංස්කෘතියට අදාළව මේ තත්ත්වය අපේ රටේ පවතිනවා. ඕනෑම අවස්ථාවක උදව් උපකාර කරන්නට අපේ මිනිස්සයා ඉදිරිපත් වෙනවා. ඒ කොහොම නමුත් වග කියන රජයක් හැටියට මම මතක් කරන්න කැමති අද මේ ගරු සභාවේ ඉතාමත්ම තුන්වෙනි පන්තියේ විවේචන ආපදා කළමනාකරණ අමාත්‍යංශ ඉදිරිපත් කරා. හැබැයි මම මතක් කරන්නට ඕනේ අද ගෝලීය උෂ්ණත්වයත් සමග අපේ රටට බලපාන අධික තත්ත්වයන් මත පහුගිය කාලවකවානුවේ වෙච්ච වෙසනයන් සම්භාරය කරටගෙන කටයුතු කරනකොට අපිට සිද්ධ වුණා මේ තත්ත්වය හරියාකාරව කළමනාකරණය කරන්න. ඒක නිසා මම මතක් කරනවා අපේ අමාත්‍යංශය යටතේ තියෙන ප්‍රධාන ඒකක හතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කියන අංශ හතරෙන් විශාල කාර්යභාරයක් අපේ අමාත්‍යංශ හරහා රට පුරා මෙහෙවුණා. මේ ආපදා කළමනාකරණය වෙනුවෙන් විශාල කැපවීමක් අපි කාටත් සිද්ධ කරන්න සිද්ධ වුණා. එතනදි මම මතක් කරන්න කැමති පහුගිය වර්ෂයේ පමණක් ආපදා කළමනාකරණ කටයුතුවලදී මේ රටට අලාභ විඳින සිද්ධ වුණා රුපියල් මිලියන 70,000කට වැඩි ප්‍රමාණයක්. මේ සියල්ලම සංවර්ධනය උදෙසා යොමු කරන්න පුළුවන් වෙච්ච මේ මුදල වෙසන කළමනාකරණය, ආපදා කළමනාකරණය වෙනුවෙන් අපේ රජයට බර පැන දරන්න සිද්ධ වුණා. ඒ වගේම මම මතක් කරන්න කැමති විශේෂයෙන්ම අපේ ඒ ආයතන කිහිපය කටයුතු සිද්ධ කරනකොට අපි 2014-2018 දක්වා අපේ කළමනාකරණ වැඩ පිළිවෙල අපි ඉස්සරහට සකස් කරලා තියෙනවා. එවාගේම මේ ව්‍යසන කාලෙන් කාලට වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා අපි 2018 එවාගේම 2020 දක්වා අපේ ඉදිරි වැඩ පිළිවෙල ආපදා කළමනාකරණය පිළිබඳව අපි අපේ අමාත්‍යංශයක් හැටියට භාර ධූර කාර්යභාරයක් මේ අවස්ථාවේ සිදු කරමින් යනවා. එවාගේම මම මතක් කරන්න කැමති අපි මේ කළමනාකරණ කිරීමේදී పూర్ව නිගමන විශේෂයෙන්ම වැදගත් වෙනවා. ආපදා పూర్ව දැනුම් දීමේ කාර්යභාරය අද සෑම රාජ්‍ය ව්‍යුහයකටම එවාගේම රජයේ ඉහළ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ සිට අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමා මා ඇතුළු අපේ අමාත්‍යංශයේ ප්‍රධාන නිලධාරී ව්‍යුහයත් එවාගේම දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රාම සේවක මට්ටමට අපේ పూర్ව දැනුම් දීමේ ක්‍රියාදාමය රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එවාගේම අපේ ඒ සහන සේවා ක්‍රියාදාමය ඒ ක්‍රියාදාමයට රාජ්‍ය ව්‍යුහය අපි පැහැදිලි පුහුණු වක් හරහා කළමනාකරණය කරන්න මේ පහුගිය දශකය තුළ අපේ අමාත්‍යංශය වැඩි දියුණු වෙලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මම මතක් කරන්නට ඕනේ මේ ගරු සභාවේදී බොහෝ මන්ත්‍රීවරු විවේචනය කරා අපේ රටේ එවැගේම අමාත්‍යාංශයේ තියෙන අඩුලුහුඩුකම් පිළිබඳව. ඒත් මම මතක් කරන්න කැමති මේ පහුගිය මාසයකට පෙර අධි තාක්ෂණයෙන් යුත්ව කටයුතු කරන්න පුළුවන් ඇමරිකා වගේ රටවල් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හරිකේන් ඒ කුණාටුව ටෝනේඩෝ කුණාටුව වගේ ව්‍යසනයන් නිසා ප්‍රාන්තවල බොහෝ ප්‍රදේශ යට වුණා ගංවතුරෙන්. ඒ වගේම සුළිසුළුගෙන් යට වුණා පමණක් නෙමෙයි ගුවන් යානා පවා යට වුණා ඒ වර්ෂාවෙන්. ඒ වගේම මතක් කරන්න කැමති පහුගිය සති දෙකකට පෙර ජපානයේ මහකොමසාරිස් නියෝජ්‍ය මහකොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් කෝචි ප්‍රාන්තයේ සුනාමිය පිළිබඳව ප්‍රශ්චාත් ක්‍රියාදාමයක් අපිට උදාහරණ පෙන්වමින් සම්මේලනයක් තිබුණා. ඒ සම්මේලනයේදී අපිට දැනගන්න ලැබුණා ජපානය වගේ රටක තාක්ෂණින් ඉතාමත්ම ඉහළ රටකත් 42,000ක් 2013 වර්ෂයේ මිය ගියා ඒ හදිසි සුනාමිය නිසා. ඒක නිසා මම මතක් කරන්න කැමති මේ වගේ තාක්ෂණින් දියුණු වෙච්ච රටවල් වලත් හදිසි ආපදාවන් වලට ඒ වගේම ව්‍යසනයන් වලට මුහුණ දීමේදී මුහුණ පාන්න සියන බරපතල තත්ත්වය අපේ වගේ රටක අපි මේ පහුගිය වසර 10 ඇතුළත අමාත්‍යාංශයක් හැටියට අපි ක්‍රියාදාමය ප්‍රගුණ කරලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම උනන්දුවෙන් කියන්න කැමතියි. ඒ වගේම මේ තත්ත්වය රට පුරා මැඩලෙවීමේදී දීර්ඝ කාලයක මේ අපේ ලංකාවට අපේ රටට අවශ්‍ය වෙලා තිබිච්ච ආපදා පුහුණු මධ්‍යස්ථානයක් පහුගිය අයවැයෙන් නිර්දේශ වුණා. මිලියන 50ක මුදලක් අපේ අමාත්‍යාංශයට ලැබුණා. මම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට, එවාගේම ගරු අග්‍රාමාත්‍යතුමාට, එවාගේම අපේ ගරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපෑමතුමාට. ඒ ආපදා අපේ රටේ ප්‍රථම ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දීම පිළිබඳව මම ඔබතුමාලට මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම. ඒ වගේම මම මතක් කරන්න කැමති ඒ ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය ආසියාවේ ප්‍රථම ඒ පුහුණු පාසල රට පුරා ග්‍රාමීය මට්ටමේ ආපදාවන් වලට මුහුණ පාන්න සිද්ධ වෙන ගමේ අහිංසක තරුණ සංවිධානයේ සිට රටේ ඉහළම රාජ්‍ය ව්‍යුහයේ නිලධාරීන් දක්වා පුහුණු කිරීමේ ක්‍රියාදාමය පාසල් සිසුන්ට, රාජ්‍ය නිලධාරීන්ට, ඒකාබද්ධ සංවිධානවල නිලධාරීන්ට, ඒ විතරක් නෙමේ ජාත්‍යන්තරයෙන් එන පුහුණු කිරීම වලට පවා මේ මධ්‍යස්ථානය මෙහෙවුම ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන්ම මට භාග්‍ය ලැබුණා. පැල්මඩුල මම ජීවත් වෙන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ මූලික අදියර පටන් ගන්න. මේ වෙනකොට මම පටන් අරන් තියෙනවා මේකේ මූලික ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාදාමය. ඒ වගේම මේ වෙනකොට ඒෂියා ඩිසාස්ටර් ප්‍රිපෙයර්ඩ්නස් සෙන්ටර් එක හරහා අපිට උපදෙස් ලබාගෙන අපේ අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි, ඒ වගේම ලේකම්තුමාගෙත් සහභාගීත්වයෙන් අපි මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න මූලික සාර්ථක අඩිතාලමක් තියලා තිනවා මේ රටේ ආපදා කළමනාකරණ ශාස්ත්‍රයේ. ඒක නිසා මම ඒ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙන යනකොට මම මතක් කරන්න කැමති ගොඩනැගිලි පර්යේෂණ NBR National Building and Research Organization එක කියන්නේ අපේ අමාත්‍යාංශයේ තව එකක් එක ප්‍රධාන අංශයක්. ඒ ප්‍රධාන අංශයේ හරහා කෙරෙන ක්‍රියාදාමය පිළිබඳව පහුගිය මේ ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය කිරීමේදී බොහෝ අවස්ථාවල විවේචනයට ලක් වුණා. ඒ විවේචනයට ලක් වෙන්න මූලිකම හේතුව මම හිතනවා තවම මේක නෛතික ක්‍රියාදාමය මේ අමාත්‍යාංශයේ රාජ්‍ය ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමය වෙනුවෙන් අපි අපේ ලේඛන ටික අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යුහයේ විද්වතුන් මහාචාර්යවරු රාශියක් තමාගේ දැනුම් සම්භාරය එක් රැස් කරගෙන කටයුතු කරන මේ ප්‍රධාන නිලධාරීවරුන් ඒ වගේම රිසර්ච් ඔෆිසර්ස්ලා මම හිතනවා දැනට ප්‍රාදේශීය කාර්යාල 11ක පමණයි ක්‍රියාත්මක වෙන රට පුරා. ඉතින් මෙවැනි ව්‍යසන මිලියන 20ක් ජනතාව ජීවත් වෙන මේ රටේ ප්‍රාදේශීය කාර්යාල 11කින් ක්‍රියාත්මක කිරීමට තියෙන අපහසුතාවය පිළිබඳව මම මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට මේ ගරු සභාවට දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ඒ විද්වත් නිලධාරීන් උගත් නිලධාරීන් මේ රට දාලා පිටරට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ මෙවැනි ක්‍රියාදාමයක නියැලෙන විද්වතුන්ට සරිලන විදිහට වැටුප අපි ලබා දීලා ඒ දැනුම් සම්භාරය මේ රටේ රඳවා ගැනීමට සහ මෙහෙවා ගැනීමට අපි රජයක් හැටියට කටයුතු කරවි කියන කටයුතු කරමු කිරීම සුදුසුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒක නිසා මම මතක් කරනවා විශේෂයෙන්ම මීතොට මුල්ල කුණුකන්ද කඩාවැටිච්ච වෙලාවේදී ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමා ජපානයේ සිටියේදී මීතොට මුල්ලේ කුණු
ගරු ඇමතුමා කාලය අවසන්යි.
ඒ මධ්‍යස්ථානය පිළිබඳව තක්සේරු කිරීමේදී ජපානය ඇවිල්ල එතුමන්ලාගේ තක්සේරුව ලබා දෙනකොට අපේ NBRO සංවිධානයේ ආයතනයේ නිලධාරීන් විද්වත් මණ්ඩලය ගත්ත තීරණය හරි කියලා ජපානයත් සනාථ කිරීම මම හිතනවා අපේ අමාත්‍යාංශයේ NBRO එකේ වටිනාකම තහවුරු කරන එක සංදිස්ථානයක්. ඒ වගේම තවත් බොහෝ කාරණා තියෙනවා මට කතා කරන්න නියෝජ්‍ය අමාත්‍යවරය හැටියට. ඒ වගේම මම විශ්වාස කරනවා ගරු අපේ අමාත්‍ය අනුරප්‍රේෂ ඥාපැමතුමා එතුමාගේ කතාවේදී තවත් බොහෝ කාරණා මේ සභාවට ඉදිරිපත් කරයි කියන අදහසත් ඇතුව මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අනුර ප්‍රියදර්ශන ඥාපැමතුමා.
මුලාසනාරූඪ සභාපතිතුමනි, විශේෂයෙන්ම ආපදා කළමනාකරණ විෂය යටතේ අපි කතා කරද්දී අපේ නියෝජ්‍ය ඇමතුමා සඳහන් කළ පරිදි 2016 වර්ෂයට සාපේක්ෂව 2017 ගත්තොත් අපි ප්‍රධාන ව්‍යසන තුනකට මුහුණ දීලා තියෙනවා. 2017 දිස්ත්‍රික්ක මැයි මාසේ දිස්ත්‍රික්ක 15කට බලපෑ ගංවතුර සහ නායෑම් තත්ත්වයන්, 2017 ජනවාරිවත් සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 20ක වාර්තා වූ නියං තත්ත්වය, 2017 අප්‍රේල් මස මීතට මුල්ල ඝන අපද්‍රව්‍ය බහලුම් මධ්‍යස්ථ සිදු ආපදා තත්ත්වය. මේ සඳහා පමණක් අපේ රටට ගංවතුර සහ නායෑම් හේතුවෙන් පමණක් රට්ටු අලාභය රුපියල් මිලියන 70,000ක් හැටියට ගණන් හදලා තියෙනවා. ඒ වගේම මෙතෙක් කල් ගංවතුර සහ නායෑම් වලදී පුද්ගලයින්ට සහන සැපිය හැකි විධිමත් වැඩපිළිලක් තිබුණේ නැහැ. වෙනදා ගංවතුරක් ගලපුවාම හානි වුණොත් සාමාන්‍යයෙන් 15 සමෘද්ධිලාභීන් වාගේ කවුට්ටාස් වලට පමණයි යම් කිසි දෙයක් ආණ්ඩුව දෙන්නේ. මේ අවස්ථාවේදී මම කියන්න කැමති රජය ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක් යටතේ ගංවතුර සහ නායෑම් වලදී ඒ වන්දි ලබා දීම පමණක් නෙවෙයි ගංවතුරට ඔරොත්තු දිය හැකි අන්දමට නිවාස තැනීමටත් රජයේ මුදල් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ලබා දීම සිදු වෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඒ නිසා මේ ලබා ගන්නා වූ දේවල් පිළිබඳ තක්සේරු වන්දි පිළිබඳව ඒ වාගේ ගණනය කිරීම පිළිබඳ විවිධ කාරණා අද ජනතාව ඉදිරියට ගෙනව අපි ඉස්සරහට. ඒවා අපි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම කෙනෙකුටම ඒවා නැවත අභියාචන ලක් කිරීමට අපි සූදානම් වෙලා ඉන්නවා දිස්ත්‍රික්ක ලේකම්වරු හරහා. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වෙනකොට කල්පනා කරන්න ඕනේ අපි කොපමණ මුදල් ප්‍රමාණයක් අපි මේ වෙනකොට ගෙවලා තියෙනවද කියලා. විශේෂයෙන්ම අපි වැඩ කටයුතු රාශියක් පසුගිය කාලේ කෙරුවා. කසල බැහැර කිරීම සඳහා අපි අවශ්‍ය වාහන උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 100,000ක මුදලක් අපි බලත් පාලන අමාත්‍යංශෙත් එක්කතුවම රජයෙන් අරන් දීලා තියෙනවා. වෙනදා කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා දිසාපතිවරුන්ට මුදල් තිබුණේ නැහැ. එවැනි අපි පෙවුණා සෑහෙන පවුණු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා කඩිනම් මාපදා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කිරීමට රුපියල් 110,000ක් බැගින් වියදම් කිරීමට දිසාපතිවරුන්ට අවසරය අපි ලබා දුන්නා ප්‍රතිපාදනත් අපි ලබා දීලා තියෙනවා. ඊළඟට අපි පළාත් ආපදා අවදානම අවම කිරීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා පළාත් පාලන ආයතනයෙන් සහාය ලබා ගැනීමටත් දැන් අපි වැඩපිළිවෙල් සකස් කරලා තියෙනවා. හදිසි ආපදා අවස්ථාවලදී විපතපත් ජනතාව රැඳවීම සඳහා දිස්ත්‍රික්ක 25ක සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීමටත් අපි රජයේ අවසරය ලබාගෙන තියෙනවා. නායම් අධිවදානම් කලාපවල ජීවත් වන ජනතාව සඳහා ආපදා ප්‍රත්‍යස්ත නිවාස ලබා දීමටත් අපි කටයුතු කරලා තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගන්න කැමති අපි කොහොමද මේ දිස්ත්‍රික්ක 10ක නායම් අධිවදානම් කලාපවල ජීවත් වන ජනතාව සඳහා නිවාස ඉදිකිරීම සඳහා අපිට අනුමැතිය ලබලා තියෙනවා. ඒ අනුව නිවාස 15025ක් ඉදිරිපත් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි ක්‍රම තුනක් යොදලා තියෙනවා. නිවසක් සහිත ඉඩමක් සහිත නිවසක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 16ක් දෙන්න ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. ඉඩමක් මිලදී ගැනීම නිවස ඉදිකිරීම සඳහා ඉඩම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක් සහ නිවස ඉදිකිරීමට ලක්ෂ 12කට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. රජයේ නිවසක ඉඩමක නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12ක් ලබා දීමට එකඟ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක මහත් දැවැන්ත වෙනසක් අපි මේ ආපදාවට ලක් වෙන ප්‍රදේශවල ජනතාවට අපි ලබා දීලා තියෙනවා. ඒ අනුව දැනටත් ආපදා අධ්‍යාප අවදානම් කලාපවල සිටින ජනතාව නැවත පදිංචි කිරීමට කෑගල්ල හම්බන්තොට කළුතර රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙනුවෙන් රුපියල් ලක්ෂ 13,326ක ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම්වලට ලබා දීලා තියෙනවා. අපි නිවාස ඉදිකිරීම සඳහා අධියර වශයෙන් ලබා දෙන්නේ ඒ අධියර වශයෙන් ලබා දීලා අපි ඒක අවසන් කරාට පස්සේ කටයුතු හුඟක් නිමා වෙනවා. ඒ අනුව මේ ස්වාභාවික ආපදා රක්ෂණාවරණ වැඩපිළිවෙළ සමහරුන්ට තේරෙන්නේ නැහැ තාම. මම කලින්ම කිව්වා ආණ්ඩුව ලබා දුන්නේ ආදායම් අඩු පවුල් වලට පමණයි. කලින් යම්කිසි ආකාරයක ආධාරයක් කී රුපියල් 10 ලක්ෂයයි 15000යි ලබා දුන්නේ. මරණකට ලක්ෂ 15000යි ආපදාවක් වුණොත් උපරිම මුදල් ලක්ෂයකට වඩා හම්බුන්නේ. දැන් මේ අනුව අපි වර්ෂයකට රක්ෂණික වාරික මුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 5000ක් දෙනවා. ඒ අනුව ස්වාභාවික ආපදා සඳහා රුපියල් ලක්ෂ බිලියන 1 15ක රක්ෂණාවරණයක් අපි ලබා පිහිමි වෙනවා මේ රක්ෂණ අරමුදලින්. ඒ වගේම මේන් රුපියල් ලක්ෂ 25000ක් කලිනම් ආපදා සානාධාර සඳහා වෙන් වෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ තක්සේරු පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ. තක්සේරු පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි හොයලා බලනවා. නමුත් මේක පැහැදිලිවම මේ රජය ආවට පස්සේ ලැබුණු වරප්‍රසාදයක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට බෝඩ් එකක් අල්ලලා හරි මේ නොලැබුණ ගාන මදි කියලා කියන්නත් ඉඩ ලැබුණේ. මේක දෙනහද්ද දෙනකොට තමයි මදි කියන්නේ. නොදී ඉන්න කාලේ කවුරුවත් මේ ගැන කතා කරුවේ නැහැ. ගම් වතුර නැවිත් තිබුණේ නැහැ මේ රටට. නායයම් නොවී තිබුණේ නැහැ මේ රටට. නමුත් ඒවා අද යම් ප්‍රමාණයකට වැඩි වෙන නිසා තමයි මෙවැනි වැඩපිළිවෙලක් ඇති කෙරුවේ. 2017 ගම් වතුරා නායම් තත්ත්වයේ උඩ රක්ෂරාවරණ වැඩපිළිවෙල අතර රුපියල් ලක්ෂ 1250ක මුදලකුත් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 3707කුත් ලෙස එකතුව රුපියල් ලක්ෂ 4957ක ප්‍රමාණයක් අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට දීලා තියෙනවා. හානියු නිවාස සම්පූර්ණ තක්සේරුවකින් පසු වන්දි ගෙවන තෙක් නිවාස
පිටසක් ප්ලීස් ගරු කතානායකතුමා මුලසුන ගන්නවා.
තුමනි ඒ අනුව මම කියාගෙන ආවේ අපි කොයිතරම් මුදලක් මේ වෙනකොට අපි ගෙවලා තියෙනවද කියලා විශේෂයෙන් ගම් වතුර සහ නායම් නිසා. ඒ වගේම දැඩි වියලි කාලගුණ තත්ත්වය වෙනුවෙන් අපේ රටේ පුද්ගලයින් රාශියක් ඒ කියන්නේ පුද්ගලයින් 39 ලක්ෂ 26000ක් නියඟේ නිසා පීඩාවට පත් වුණා. මේ අයට ජලය සපීම සඳහා අපි ලක්ෂ 1017ක් දිසාපතිවරුන්ට දීලා තියෙනවා. අපි ඒ සඳහා ජල ටැංකි 6160කුත් ට්‍රැක්ටර් බවුසර 300කුත් ලොරි බවුසර 36කුත් මේ රජයේ මගින් ලබා දීලා තියෙනවා. ඊට අතිරේකව අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන සංදේශයකට අනුව නියඟයෙන් පීඩාවටපත් සමාජිකයින් තිදෙනෙකුට අඩු පවුලක් සඳහා සති දෙකකට වරක් රුපියල් 2000 බැගින්ද සමාජිකයින් තිදෙනෙකුට ඊට වැඩි පවුලක් සඳහා සති දෙකකට වරක් 2500 බැගින් මාසකට රුපියල් 4000ක් සහ 5000ක් වශයෙන් වියලි සලාකයක් අපි ලබා දීමට කටයුතු කළ තියෙනවා. මේ වෙනුවෙන් 7 ලක්ෂ පවුල් 7,22,000කට මේ වියලි සලාකයක් අපි දීලා තියෙනවා දෙනවා. ඒ සඳහා රජයෙන් මෙතෙක් ලබා දීලා තියෙන ප්‍රතිපාදනය රුපියල් ලක්ෂ 50,250යි. වගා සහනාධාර සඳහාත් අපි ඒ විදිහටම දීලා තියෙනවා. රුපියල් ලක්ෂ 52,330ක් ගොවි පවුල් 5,23,336ක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට පාකිස්තානු රජයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 10,000ක්, ඉන්දියානු රජයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 100ක්, මොනරාගල අනුරාධපුර පුත්තලම කුරුණෑගල දිස්ත්‍රික්කයන්ගේ පවුල් 1,81,663ක් සඳහා සහල් කිලෝ 50 බැගින් අපි ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. දැන් මීතොට මොල්ල මම දකින්න පෑනේ පුද්ගලයන් 31 දෙනෙකු සඳහා ජීවිතහානි වන්දන රුපියල් ලක්ෂ 310ක් අපි ලබා දීලා තියෙනවා. ආමංගල්ල කටයුතු වෙනුවෙන් ලක්ෂ 20ක් ලබා දීලා තියෙනවා. ජාතික රක්ෂණ භාර අනුමුදලෙන් කඩිනම් සහනාධාර දෙ රුපියල් ලක්ෂ 30ක් ලබා දීලා තියෙනවා. හානි වූ නිවාස වෙනුවට නව නිවාස 170ක් ලබා දීමට රුපියල් ලක්ෂ 3920ක් ලබා දීලා තියෙනවා. ඉවත් කරන ලද නිවාස සඳහා වන්ද ලබා දීමට රුපියල් ලක්ෂ 3170ක් ලබා දීලා තියෙනවා. ගෘහභාණ්ඩ වලට ලක්ෂ 215යි, ප්‍රවාහණයට ගෘහභාණ්ඩ ප්‍රවාහණයට ලක්ෂ 14යි, නිවාස 166ක් සඳහා නිවාස කුලිය ගෙවීමට ලක්ෂ 328යි, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය සඳහා ලක්ෂ 58ක් වශයෙන් රුපියල් ලක්ෂ 8065ක් අපි වැය කළා තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කේ විතරක් ණය යෑමේදී අපි රුපියල් ලක්ෂ 23,28,380ක ප්‍රතිපාදන වෙන් කරලා ලක්ෂ 11,580ක් ලබා දීලා තියෙනවා. නිවාස 504ක් අපි නැවත පදිංචි කරලා තියෙනවා. තවත් නිවාස 560ක් ඉදිවෙමින් තියෙනවා. ඒ ලක්ෂ 4ක වියදමින් ප්‍රතිලාභින් නිවාස පවුල් 47ක් පදිංචි කරලා තියෙනවා. ප්‍රතිලාභින් 388ක් නිවාස ඉදි කරමින් තියෙනවා. නිවාස සහිත ඉඩමක් මිලදී ගැනීම සඳහා ප්‍රතිලාභීන් 110 අතුරින් දැනටත් කැමැත්ත ප්‍රකාශ කරේ ප්‍රතිලාභීන් 28 සඳහා ලක්ෂ 16 බැගින් රුපියල් ලක්ෂ 448ක් ගෙවලා තියෙනවා. ඒ අනුව යටිතල පහසුකම් වැඩි කිරීම සඳහා ලක්ෂ 2070ක් අපි 2017 අවුරුද්දේ දීලා තියෙනවා. පුද්ගලික ආයතන මගින් නො පුද්ගලින් නිවාස 130ක් ඉදි කරලා අවසන් කළ ප්‍රතිලාභීන්ට දීලා තියෙනවා. අපි ඇයට සම්පූර්ණයෙන්ම අපේ ස්තුතිය පිරිනමනවා. චීන ලංකා මිත්‍රත්ව ගම්මානය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1.5ක් චීන සමූහයන්ෙන් ලබා දීලා තියෙනවා. ඒ දැන් ඒ නිවාස හැට ඉදිකිරීම අවසන් අධියරට ඇවිල්ලා තියෙනවා. මේ ආදී වශයෙන් අපි විශාල මුදලක් අපේ රටේ ආපදාවන්ට අපි ලබා දීලා තියෙනවා. ලංකාවේ මේ ආපදා ඇති වුණේ 2017 විතරක් නෙමෙයි, ඊට කලින් සිද්ධ වුණා. නමුත් ආපදා වෙනුවෙන් මෙතරම් මුදලක් රජය ලබා දීපු පළවෙනි අවස්ථාව මේකයි. මේ මුදල මගින් දුකටපත් වුණු විශාල පිරිසකට සහන ලබා දෙන්න අපිට පුළුවන් වීමෙන් ඔවුන් සියලු දෙනාම සන්තෝෂයටපත් කිරීමට යම් ප්‍රමාණයකට අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔව්.
දැන් හිටියා දැන් මේකේ සීමාවක් නැහැ මෙතුමනි. කෝටි ප්‍රකෝටි ගණන් මේ මහජන මුදල් මහජනතාවගේ මේ ආපදාවලට අපි වෙන් කරනවා. නමුත් ගෞරවනීය මෙතුමනි දැන් අපට විනාශ වෙච්ච ජීවිත ඒවයි වටිනාකම අපිට කියන්න බෑ. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා එක මේසෙකට අපට ස්වාභාවික ආපදාවන් වළක්වන්න බෑ කොහොමවත්. සබාදහමට වැඩ කඩලා බදින්න බෑ නෙමෙතුමනි. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගෙන අරගෙන අපි මෙන්න මේව අවම කරගන්න විද්‍යාත්මක
නිශ්චිත මම ඒකට තමයි ගරු මන්දිර
ප්‍රමාණ ගන්න අපි උත්සාහ කරමු.
දැන් ගරු කතානායකතුන් මම එතෙන්ට තමයි දෙවනු එන්න හිටියේ. මේකට අවශ්‍යයි තාක්ෂණය. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක් කෙරුවා. විශේෂයෙන් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න අපි ඉඩ දෙන්න කියලා. අවුරුදු 30කටවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදෙන් විදේ යම් යම් දේවල් දුන්නා වුණත් පූර්ණ නවීකරණයකට ලක් කළ නැහැ. තාක්ෂණය නැතුව ඔබතුමා කියන දේ කරන්න බෑ. සක් ක්‍රම දෙකක් අපි පාවිච්චි කරන්න යනවා. එකක් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න. දැන් මේ අවුරුද්දේ අයවැයෙන් මූලික වක්කීමක් හැටියට රජය පිළිගන්න තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරන්න ඕනේ. ඒ අතරතුර අපිට යම් යම් දේවල් ලැබෙනවා. ඒවත් අපි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපි අපේ අමාත්‍යාංශවල මුදලුත් වෙනත් ජාත්‍යන්තර මුදලුත් පාවිච්චි කළා වැසි ජල මාපක විශාල ප්‍රමාණයක් අපි සවි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජපාන රජයේ අපිට ඩොප්ලර් යන්ත්‍ර දෙකක් ලබා දීලා තියෙනවා. ඒක ඉදිරියේදී අපි පුත්තලමේ සහ නිකුත් තවත් ස්ථානයක අපි ලබා ගන්න පොතුවිල් සහ පුත්තලමේ මේක අපි නෑ 14 එකේ ගෙනල්ලා බිම තියාගෙන හිටියන්නේ පාර හදා ගන්න බැරි වීම නිසා. ඒ නිසා ඒ අන්තරය අබලන් වුණා. ඒ අපි අබලන් වුණාට පස්සේ ඒක අපි ඇරලා තියෙනවා ඇමරිකාවේ ආයතනෙට ආපෞසරයක්. දැන් ඒකේ වාර්තාව ලැබුණාට පස්සේ තමයි ඒක හදන්න පුළුවන්ද බැයිද කියලා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න පුළුවන් වෙන්නේ. මම පිළිගන්නවා. ඉතින් ඒක අඩුපාඩුවක් වගේම යම්කිසි ආකාරයක අතපසු වීමක් හැටියටත් මම කියන්න කැමතියි. ඉතින් ඒ නිසා මේස එක එකක් දෙවෙනි කාරණේ අපි නායන ස්ථාන ලකුණු සිටියන් ගත කිරීම සඳහා ගොඩනැගිලි පරිශන ආයතනය දැන් සිටියන් ගත කිරීම කරගෙන යනවා. මේ සිටියන් ගත කිරීම අවසන් කරපුවාම අපිට පුළුවන් ආපදා අවම කිරීම යටතේ කටයුතු කරන්න. තුන්වෙනුව මම දැක්ක ඔබතුමා කියන එක වල දැනුවත් කරන්න ඕනේ කියලා අපි දැනුවත් කිරීම ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් අපි මේ දිස්ත්‍රික්කවල සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සාර වෙනත් රජයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන මුළු ගම්මාන පුරා දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. අපි මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක් අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. සුනාමි කුළුණු පූර්ව දැනුම් දීමේ කුළුණු 77ක් මේ අලුත් වැඩියාවක් කිරීමට තිබුණා. අපි ඒක සම්පූර්ණයෙන් දැන් අලුත් වැඩියා කරලා තියෙනවා. ඒ අනුව සුනාමි අනතුරු හැඟවීම මේ ලංකාවේ දැන් කුළුණු 77ක් ක්‍රියාත්මක වෙනවා. අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ කෙටි තරංග හරහා දැනුම් දීමේ පද්ධතිය නවීකරණය කරන්න අපි දැන් කටයුතු කරලා තියෙනවා. ඒක අපි හමුදාවත් එක්ක එකතු වෙලා එක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට VHF කොමියුනිකේෂන් සිස්ටම් එකක් අපිට තියෙනවා. ඒ ඒ ක්‍රමයක් අපි සම්පූර්ණයෙන්ම දැන් නවීකරණය කරලා තියෙනවා. ඒ වගේම 117 ඇමතුම් මැදිරිය නවීකරණය කරන්නත් හදිසි ආපදා තත්වයක් යට ජනතාව අපිට දැනුම් දෙන්න ඕන කරන වෙබ් ද්වාරයක් හඳුන්වා දීමටත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව දැනට වර්ග කිලෝමීටර 32,714ක භූමි ප්‍රමාණයක් ආවරණය පන පරිදි 1:50,000 ප්‍රමාණය නායම් ආපදා කලාප සිතියන් සකස් කරලා තියෙනවා. ඒ අනුව මේක ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම මේ කියාගෙන ආවේ අපි එක පැත්තකින් ප්‍රතිචාර දක්වනා වාගේම මේවා අවම කර ගැනීමටත් අපි කටයුතු කරනවා. අපිට ලැබෙන මුදල් වලින් සහ රජයේ අනිකුත් දෙපාර්තමේන්තුත් සම්බන්ධ කරනවා. ගරු කතානායකතුමනි, මේක මුළු රජයේම ව්‍යාපාරයක්. රජයේ අනිකුත් දෙපාර්තමේන්තු ආයතනත් මේකට සම්බන්ධ කර ගැනීමට අපි කටයුතු කරනවා. ඒ නිසා මේක පුළුල් ලෙස අපි කරපු කාර්යයක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරුන් කීප පොලක් සමහර කරුණු ටිකක් කිව්වා අපිට. ඒකට මම උත්තර දෙන්න කැමතියි. විශේෂයෙන්ම මේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගැටලුව. කොළොන්නාවට අපි ගෙවලා තියෙනවා මේ වෙනකොට රුපියල් මිලියන 1,958,795ක්. ඒකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අපි යෝජනා කරලා තියෙනවා. කඩුවෙල ප්‍රාදේශ සභාවෙත් එම අභියාචනා 404ක් අපිට ලැබිලා තියෙනවා. ඒ 404 සඳහා අපි අභියාචනා කටයුතු සිදු කරන බව දිසාපතිවරයා මට දන්නලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම අද විශාල ප්‍රශ්නකට ලක් වෙලා තිනවා කාලගුණ වෙනස් වීම නිසා. ඒ නිසා අපි දිගු කාලින නියඟයන්ට දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉතාමත්ම බරපතල වැසි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම කඳුවල ජීවත් වෙන ජනතාව තව බොහෝ විට ඒගොල්ලන්ගේ තමන්ගේම ක්‍රියාකාරකම් නිසා ඒ ප්‍රදේශ නායෑමේ අවධානයට ලක් වෙලා තියෙනවා. වතු ප්‍රදේශවල නායෑම වලට ලක් වෙමින් තියෙනවා. මේ සියල්ලම අපිට තේරෙනවා. ඒ නිසා දැනුවත් කිරීම වාගේම යම්කිසි නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් අපි රජයට පෙන්වා දීලා තියෙනවා. ඒසා අපි බලාපොරොත්තු වෙන්නේ එකම කාරණාවයි මේ එවැගේම මේ ස්වර්ණ භූමි සඳහා ප්‍රශ්නයක් ගැන කිව්ව අපේ හඳුන්නැති මන්ත්‍රීතුමා. දැන් ඒ සඳහාත් අවශ්‍ය එක කරන්න කොහොමද කියලා දිසාපත්තුමන්ලට එතුමන්ලගේම කණ්ඩායම එකතු වෙලා සාකච්ඡා කරලා දැන් ඒ කටයුත්ත කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මම කියන්න කැමති කරු කතානායකතුමනි රජය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය මුදල් නැමැතිතුමා ඇතුළු සියලු දෙනාම ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අපිට ලබා දෙනවා ආපදාවක් නැති වුනහම ඒවට මුහුණ දෙන්න. මේ අවුරුද්දේ අපිට ආපදාවන් අවම කිරීමේ ව්‍යාපෘති යටතේත් ඒ වගේම නව නිවාස සෑදීම යටතේත් අපිට තවත් විශාල මුදලක් ලබා දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සියල්ල කටයුතු කරමින් අපේ අර මන්ත්‍රීතුමා කිව්වා වාගේ හැමෝටම අපේ ආපදාවන් වලට ලක්වීමේදී වඩා ප්‍රවේශම් සහගත ලෙස මුහුණ දීමට අවශ්‍ය කරන පෙර සූදානමක් ඇති කිරීමට අපි ක්‍රියා කළ යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒක අපි දැන් කරගෙන යනවා. ඒක එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වගේම අපි බොහෝ මේ අවුරුද්දේ බෝට්ටු 100ක් ඒ වගේම අඟුල් සියල්ලම අපි විශේෂයෙන් පොලිසියත් එක්ක එකතු වෙලා ගම් වතුර බහුල ප්‍රදේශවලට ලබා දීමට කටයුතු කළා තියෙනවා. නාවික හමුදාව හරහා ගරු කතානායකතුමනි අපි දැන් ඒවා සම්පූර්ණයෙන්ම ඒකට ක්‍රම නිර්මාණය කළා තියෙනවා. හා ඒ නිසා ඒ ආපදාවන් ලක් වෙන සෑම තැනටම අපි එක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බදුල්ල දිස්ත්‍රික්කේ ඒ වගේම මේ රත්නපුර දිස්ත්‍රික්කේ විශාල නිවෙස් ප්‍රමාණයක් හදන්න තියෙනවා. දැන් ඒ වෙනුවට කරු ඇමතුමනි අපිට මුදල් හම්බෙලා තියෙනවා. ඒවා අපි ලබා දෙනවා ක්‍රමානුකූලව. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ ඉඩම් සොයා දීම පිළිබඳ තියෙන ප්‍රමාදය. ඒක අපිට ඉක්මන් කරගන්න පුළුවන් වුණොත් පැහැදිලිවම අපිට අනිකුත් කටයුතු ඉක්මන් කරන්න පුළුවන්. ඉඩම් වල තමයි ප්‍රශ්නේ අපිට විසඳ ගන්න බැරි. සාකච්ඡා ගන්නවක් අපි පැවැත්වුවා. ඒ නිසා අවසාන වශයෙන් කරු කතානායකතුමනි මම කියන්න කැමති අපේ අමාත්‍යාංශය ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනාම අති දැවැන්ත මහන්සියක් වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සාහන සේවා අංශය, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒ වගේම අමාත්‍යාංශය මේ සියලු දෙනාම එකතු වෙලා ලොකු සේවාවක් පසුගිය කාලේ කෙරුවා. ඒ නිලධාරී හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. සමහර අවස්ථාවල ඒගොල්ලන් නිදි වර්ජිතව රැයගත කළා තියෙනවා මේවා දැනුම් දීම සඳහා. ඒක මටත් ලොකු ධෛර්යයක්. ඒ වගේම රජය ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාම මුදල් අමාත්‍යතුමා බොහොම අවස්ථාවල අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය අයවැයෙන් පිටට ගිහිල්ලා අපිට ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. ඒ නිසා ජනතාවට හිරිහැරයක් නොවන ලෙස සහන සැල්සීමට අපිට පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අපිට ඉදිරියේ තියෙන ලොකු අභියෝග, ඒ අභියෝග ජය ගැනීම සඳහා අපි සියලු දෙනාම දැනුවත් කිරීම ඉක්මන් කරමින් ඒ වගේම ආපදා අවම කිරීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීමෙන් අපේ රටේ ආපදාවන් ඇති වුණත් ඒ ආපදාවන් ඇතිවීම කලින් දැනුම් දීම සඳහා ක්‍රියා කරලා ජනතාව බේරා ගැනීමට අපිට ක්‍රියා කරන්න පුළුවන්
දෙයක් ක්‍රියාත්මක. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මහින්ද සම්සිංහ අමාත්‍යා විනාඩි 6ක් තියෙනවා මුතුමාට.
ගරු කතානායකතුමනි මම හිතන්නේ මේ වෙනකොට මම බොහෝ ප්‍රශ්නවලට පැහැදිලි කිරීම වලට උත්තර සැපෙව්වා. සල්මන් මන්ත්‍රීතුමා ඔලුවිල් වරාය පිළිබඳ එතුමාගේ කතාවේ සඳහන් කරා. දැන් ඔලුවිල් වරාය පිළිබඳ ගරු කතානායකතුමනි අපිට එතන අභියෝගයක් තියෙනවා. මොකද දිවංගත අශ්රෆ් ඇමතුමාගේ ඒ යෝජනාවක් හැටියට මේ වරාය ඉදිකිරීම පටන් අරන් වරාය පිළිබඳ වගකීම දරපු ඒ විවිධ ඇමතිවරු මේ ඔලුවිල් වරාය පිළිබඳ විටෙන් විට ආයෝජන කරලා තියෙනවා. හැබැයි අද ඇත්ත වශයෙන්ම මේ වරායෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයකට වරාය වැටිලා තියෙනවා. ඉතින් අපි දැන් තීරණයක් අරන් තියෙනවා මේ කරපු ආයෝජනයේ ප්‍රතිඵලයක් අපි ගන්න ඕනේ කියන අදහසේ ඉඳලා තව ආයෝජනයක් කරන්න ඕන නම් ඒ ආයෝජනය හරියට කරලා ආපහු මෙවැනි ප්‍රශ්න ඇති නොවන විදිහට ඒ වරායෙන් ප්‍රයෝජනයක් ගන්න අපි ප්‍රතිපත්තිමේ තීරණයක් අරන් තියෙනවා කියන එක මම දැනුම් දෙන්න කැමතියි. විශේෂයෙන්ම එතන වරාය ක්‍රියාත්මක තත්ත්වයකට ගේනවා වගේම එතන ඒ ප්‍රදේශයේ විශාල ඛාදනයක් වෙරළ ඛාදනයක් ඇති වෙලා තියෙනවා. ඒ වෙරළ ඛාදනයටත් අපිට විසඳුමක් දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් වරායේ ඒ එක්කහුව වෙන වැලි එතනින් ඉවත් කරලා නැව්වලට පහසුවෙන් යන්න පුළුවන් ඒ ක්‍රියාමාර්ගයක් අපි හදලා දෙනවා වගේම ඉවත් කරන වැලී අපි අර කාදනය ඇති වෙලා තියෙන ප්‍රදේශවලට අපි පොම්ප කරලා ඉවල්ලා ඒ කාදනයටත් විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව මං ගිහිල්ලා හම්බුණා. එතුමන්ලගේ ඉඩම් අත්පත් කරගත්තට පස්සේ වන්දි මුදල් ගෙවලා නැහැ කීප දෙනෙකුට තාම. ඉතින් ඒකත් අත්ත වශයෙන්ම අපි කඩිනම් කරන්න දැන් තීරණයක් කරන් තියෙනවා. අපේ කට්ටියක් මම හිතන්නේ ළඟදීත් ගිහිල්ලා තිබ්බා. හැබැයි මට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ රජයේ තක්සේරු මුදල අනුව වන්දි ගෙවන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒක සාධාරණයි. අපේ වර අධිකාරියේ පිරිසටත් මම දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒක කරලා ඒ ජනතාවටත් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මේ වරාය නාවික කටයුතු අමාත්‍යංශයේ වැඩ කටයුතු බොහොම කාර්යක්ෂම අන්දමින් අලුත් යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කළා. ලොකු ප්‍රගතියක් පෙන්ලා තියෙනවා. ඒ ප්‍රගතිය පෙන්වන්න අපි පියවර ගන්නකොට අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා, ප්‍රධාන නිලධාරීන්, ඒ වගේම වරාය අධිකාරියේ සභාපතිතුමා, ප්‍රධාන වරාය අධිකාරියේ සියලුම නිලධාරීන්, ඒ වගේම සිලොන් ෂිපින් කෝපරේෂන් එකේ නැව් සංස්ථාවේ සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂක, ඒ සියලුම අනිත් නිලධාරීන්, ඒ වගේම අනිත් ආයතන සියල්ලගෙම, අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන සියල්ලගෙම ඒ සම්පූර්ණ සහයෝගය මට ලැබිලා තියෙනවා. ඉදිරියටත් එයාගේ සහයෝගය ලැබෙනවා කියන එක මගේ හිතේ කිසිම සැකයක් නැහැ. ලබන වර්ෂයේ අපි මේ වර්ෂයටත් වඩා විශාල ප්‍රගතියක් පෙන්වන්න අපි කැප වෙලා වැඩ කරන්න සූදානමින් ඉන්නවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ආපදා කළමනාකාර අමාත්‍යංශය ශීර්ෂ 106, කාර්ක සභා එංගද ශීර්ෂ 304, කාර්ක සභා එංගද වරාය නාවික කටයුතු අමාත්‍යංශ ශීර්ෂ 176, කාර්ක සභා එංගද කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සබර්ගම සංවර්ධන අමාත්‍යංශය ශීර්ෂ 193, කාර්ක සභා එංගද ශීර්ෂ 221, කාර්ක සභා එංගද ශීර්ෂ 328, කාර්ක සභා එංගද කාර්ක පාර්ලිමේන්තු යළි රැස්වේ. You had to move something? Yes. Huh? No, what? I'll read the finish after this, huh? ශීර්ෂ 106, 304, 177, 193, 221 හා 228 කාර්ක සභාවේදී සලකා ලබලා සංශෝධන රහිතව සම්මුතු බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ඒ වගේම නායපත්‍රයේ විෂය අංක 2, 3, 4, 5 නායපත්‍රයේ විෂය අංක 2 සභාවේකද, 3 සභාවේකද, 4 සභාවේකද, 5 සභාවේකද, 6 සභාවේකද, 7 සභාවේකද, 8 සභාවේකද. ඔව්. සභාව කල්ට Common business.
Yeah. Common business. I move item numbers 10, 11, 12, 13, 14, 15 and 16, which is in the order paper number 222 of 25th November 2017. I request that it be passed.
Okay. Sabhayakada? Sabhav Kaltabhima?
Alimentu hetu de namayamarvantek.
Honorable Nihal Galpati Mathuma ita pratama ගරු ලකී යවදෙන මැතිතුමා මුලාවට එනවා. ඉතින් මැතිතුමා සභාවට එන්න ඇත.
ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
සභාවතුමනි, මීට වසර කිහිපයකට පෙර පසුගිය පාලන සමයේ සූර්යව ක්‍රිකට් ක්‍රීඩාංගණ නිර්මාණය කිරීමේ උපදනම් කරගෙන කටුවේව සූර්යවැව හරහා මීගහ ජඳුර දක්වා මාර්ගයේ පුල් කරන ලදී. එෙහිදී මාර්ගයේ දෙපස නීත්‍යානුකූලව ලබා දෙන ඉඩම්වල පදිංචි වී සිටි ජනතාවගේ ඉඩම්වලින් විවිධ කොටස් ඒ පුල් කිරීම සඳහා වන්දි ලබා දෙන බව පවසමින් දේශපාලන අධිකාරියේ බලපෑම තුල මාර්ග සංවර්ධන අධිකාරිය එම ඉඩම් කොටස් පවරා ගත්තත් වසර ගණනාවක් ගත වී ඇතත් තවමත් නිශ්චිත වන්දි ගෙවීමක් නොකිරීමේ හේතුව මත ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව පවුල් ජීවිතවලට මහා ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇත. කරුණ මෙසේ හේයින් අසරණ භාවයට පත් එම ජනතාවට කඩමින් වන්දි ලබා දී මෙම ප්‍රශ්නය निराකරණය කරන ලෙසට මැදිහත් යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු මැතිතුමනි, මේ කාරණේ පටන් ගත්තේ 2013 තරම් ඈත සමයක සූරේව අඩිසිය පාර, ඒ කියන්නේ මාර්ගයේ දෙපස පුළුල් කිරීම ආරම්භ වුණේ 2013 වසරේ. මා ඔබතුමාට මගේ යෝජනාවේ සදහන් කරපු ඒ නිශ්චිත කාරණේ පදනම් කරගෙන මේ සූරේව ක්‍රිකට් ක්‍රීඩාංගණයට මේ වගේ දයන්ත පාරක් ඕන, ඒවට මාර්ග ප්‍රවේශ වෙන්නේ එතෙන්ට. ඒ පදනම් කරන් තමයි මේක මෙහෙම වුණේ. ඒ නිසා මේ ඉදම්මත්පත් කර ගැනීමේදී මුල ඉඳලම නීත්‍යානුකූල මට්ටමින් සිදු නොවීම සහ එය අවිධිමත් වීම නිසා දල වශයෙන් ගත්තම 38(1) වගන්ති යටතේ අහිමන ඉදම්වලට සහ දේපළවල් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පත්‍රිකාවක් දැනුවත් නොකර තිබීම නිසා මේවා දිගින් දිගටම ඇදී ඇදී ගැටලුවක් බවට පත් වුණා. වන්දිලාභින් ප්‍රමාණය ඉන්නෝ මෙතුමා 467ක්, වන්දි ලබා දුන්න ප්‍රමාණය 104යි, ලබා නොදුන්න ප්‍රමාණය 363යි, තක්සේරු ලිපු ලැබුණු ප්‍රමාණය 100 ඉඳලා 150ක් අතර වෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා අස්සං මුතබා මෙතෙක් කල වසර 4කටත් වැඩි හඳබාගෙන තිබෙන තක්සේරු නොකරන ලද ලිපි ප්‍රමාණය 50100යි අතර. අඩසිය පාරේ මුළු වන්දි ලාභින් 467ක් වෙනුවෙන් මෙන්න මේ ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් දිනේ 2014 අප්‍රේල් මාසයේ ඉඳලා 2016 ඔක්තෝබර් මාසයේ වෙනතෙක් මේ මිනිස්සු බලාගෙන හිටියා. අඩුම ගානේ මේ මිනිස්සුන්ට සාධාරණ යුක්සහගත විදියට වන්දියක් ලබා දීමට කටයුතු කරයි කියලා. මේ වෙනුවෙන් මැතිඅමතිවරු විශාල ප්‍රමාණයක් වරින් වර හමු වුණා, කතා බහ කරා. 2017/1/17 දින සූර්යවැව ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපිට මේ ජනතාව අහිංසක ජනතාව දින 7ක් පුරාවටම සත්‍යග්‍රහයක් කරා. 2017/1/23 වෙනි දින මම මගේ මැදිහත් වීමෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට න්‍යායපත්‍රයට මේ දුක් ගැනවිල් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ අය 5 දෙනෙකුට සහභාගී වෙන්න ලැබුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කතා බහ කරලා ඉතාමත්ම ඉක්මනට මේ අහිංසක ජනතාවට මේ වන්දිය ලබා දීමට කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරා. ඊළඟට 2017/2/2 සීසීනි මෝදරයාය යාඩි ඔෆිස් එකේ කමිටු රැස්වීමක් තිබුණා. මේ සම්බන්ධයෙන් තිබිලා ඒකෙදි ප්‍රශ්න 11ක් මේ සම්බන්ධයෙන් හඳුනගත්තා. ඒ ප්‍රශ්න 11 විසඳීමට ආයතන 5ක් ඇඳවලා සාකච්ඡා පැවැත්වීම තීරණය කළා තිබුණා. ආඩී එක ප්‍රාසල් ලේකම්තුමා, තක්සේරුකරු, මහවැලිය මිනින්දෝරු අධිකාරිය. ඉන්පසු 2017/4 පළවෙනිදා මේ කමිටු රැස්වීම තුලින් ඉදිරියට ගතවුණු තීරණය සාකච්ඡා කරා. ඒ තිබුණු ප්‍රශ්න නිරුල් කර ගැනීමට 2017/4/24 දින ප්‍රාසල් ලේකම් කාර්යාලයේදී පරීක්ෂණයක් තිබුණා. 2017/6/22 දිසාපතිතුමා සමග ආයතන 5ක් එකතු කරලා සාකච්ඡාවක් කරා. 2017/7/10 වෙනි දින සත්‍යග්‍රහයක් ආපහු ආරම්භ කරා. 2017/7/17 උපවාසයකට වාඩි වුණා. ඇමතුරුන්ගේ පොරොන්දු මත 2017/7/22 මාරාන්තික උපවාසය නතර කරා. ඉන්පසුදී අපේ ඉල්ලීම් පිට අපේ බලපෑම තුල සජිත් ඇමතුමා මැදිහත් වෙලා 104 දිනකට වන්දි ලබා දුන්නා. හැබැයි මේ වන්දි ලබා දීමේදී කලින් වන්දි ගෙවාපු සූර්යවේ ඉන්න ව්‍යාපාරිකයන්ට නැවත වතාවක් වන්දි ලබා දීමක් කරා. නමුත් අර අහිංසක මිනිස්සුන්ගේ ඉතාම සුළු ප්‍රමාණයකට තමයි මේ වන්දිය ලැබුණේ. කියන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාත් හරියටම මේක තේරුම් අරගෙන විධිමත් කටයුතු නොකරපු නිසා තමයි මේ ගැටලු මතුවුණේ.
සජිත් මේ නාමල් මන්තුමා මේ පෞද්ගලස මට හම්බෙලා කිව්වා මෙන්න මේ වන්දි ගෙවන්න එයාල වෙන් කරපු සල්ලි වලින් තමයි මේ එයාල ඒ කියන්නේ මේ වන්දි ගෙවන්න ඒ එයාල මේ මේ සම්බන්ධයෙන් නෙවී හම්බන්තොට විරල උද්‍යානයේ ඒ ඉඩම්මත්පත් කර ගැනීමට වෙන් කරලා තිබුණු සල්ලි වලින් කොටසක් තමයි මෙන්න මේ සූර්ය වැව පාර දෙපස පුළුල් කිරීමේ ක්‍රියාකලාපයට මැදිහත් වෙච්ච අයට වන්දි ගෙවීමට දුන්නේ කියලා එතුමා ප්‍රකාශ කරා. මම දන්නේ නැහැ ඇත්තද කියලා. එහෙම කරා නම් ඒ කරලා තියෙන අටුව කඩලා පුටු හදන වැඩක්. ඒ කියන්නේ අර මිනිස්සු අනාතයි. අර වෙරළ උද්‍යානට අදාළ මිනිස්සු. ඒ නිසා 2010 මේ සම්බන්ධයෙන් 2017 10/9 සත්‍යග්‍රහයක් ආපහු ආරම්භ කරා. 2017 10/18 දින මාරාන්තික උපවාසයකට ආපහු මේ මිනිස්සු වාඩි වුණා. අඩිසිය මාර්ගයේ ආරම්භ කරලා මේ දක්වාම වන්දි ගෙවීම නොකරත් මේ වෙනකොට අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා මේ හරහා දිවෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙච්ච අයට මේ වෙනකොට වන්දි ගෙවීමක් කරලා තියෙනවා කියන එක ඒ ජනතාව කියනවා. ඒ නිසා මගේ ළඟ තියෙනවා මේ ලේකම් 800 පාර ඇතැන්නුවන්ගේ කමිටුව නොම්බර් 28 පුරුතකන්ද පාර සූර්යව මිහිජ්ජවිල මාර්ගයේ වන්දි ලබා දීම සම්බන්ධයි. මේ ප්‍රාදේශීය ලේකම්තුමා සූර්යවේ ඒ ජනතාවට ලියනවා. උත්තර කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් මා වෙත එවා ඇති 2017 10/17 දෙනති ලිපියට අදාළව අප කාර්යාලයේ පවතින තොරතුරු පහත පරිදි වේ. ඒ අනුව මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල් ප්‍රමාණය වන්නේ රුපියල් 20,45,88,850 මුදලක්. පුජ්‍යලයන් 124 දිනක සඳහා ගෙවා ඇති අතර තවත් කැබලි 765ක් සඳහා වන්දි ගෙවීම නැති බව දන්වමි. මෙතුමෙවල තියෙනවා. ඒ නිසා මේ කාරණේ ගරු සභාපතිතුමනි දිගින් දිගටම ඇදමින් පැදමින් මහා අර බාලික දෝෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මිනිසුන්ගේ ජන ජීවිතය අවුල්ලා දෛනික ජීවිතය අවුල් වෙලා ඒ මිනිසුන්ට ඉන්න හිටින්න තරක් නැහැ. ඒ මිනිසුන්ට ඒ කරපු කැපකිරීමට අද වෙනතුරුත් දැන් ආණ්ඩු දෙයක් පත් වෙලත් මේක ඇදි ඇදි තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා තමුන්නාන්සලා විදාකාර අනවශ්‍ය දේවල් වලට මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඒ වගේම විශ්‍රාම ගිහිල්ලා ඉන්න මන්ත්‍රීවරුන්ටත් රුපියල් 10,000ක දීමනාවක් දෙන්න දැන් ආණ්ඩුවෙන් තීරණය කළා තියෙනවා. ඒ වගේ මැතිඅමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන් ඒ දීමනා වැඩි කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහේ දේවල් කරනවා නම් අඩු ගන්න මේ ජාතියේ පිනට උපන් මෙන්න මේ අහිංසක මිනිස්සුන්ට මේ මිනිස් කැපකිරීමක් කළා තියෙනවා. මෙන්න මේ කැපකිරීමක් කරපු ඒ මිනිස්සුන්ට ජීවිතය දෙන්න වහාම කියත් කරන පරිදි මෙන්න මේ ඉතුරු වන්දි මුදල් ලබා දීලා ඒ මිනිස්සු පාරෙන් ගෙදර පිටත් කරලා සාමකාමී වාතාවරණයක් තුළ ජීවත් වෙන්න පදනම සකස් කරන්නයි කියන කාරුණික ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
බවසෝති ඔනරබල් තිලකරාජ to second the motion. You have 5 minutes.
Honorable presiding member, I second the motion moved by member Nihal Galapathy. Thank you.
මෙතුමා පිළිතුරු කතාව.
ගරු මූලසාරණ මන්ත්‍රීතුමනි, මම දැනගන්න කැමතියි මේ මොකද්ද මේ පාරේ නම?
මේකමතුමා මේ කටුව, ඒ කියන්නේ කටුවැව සූර්යවැව, ඒ කියන්නේ මීගජනර දක්වා තියෙන ප්‍රධාන පාරය. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගනේ හරහා තියෙන පාරය.
ඒ කියන්නේ සූර්යව මීගා ජදුර මාර්ගේ
කටුව ඒ කියන්නේ හම්බන්තොට ප්‍රධාන පාරේ පටන් ගන්නෙ.
නෑ
කටුවව සූර්යව හරහා මීගා ජදුර පාරය.
දැන් මගේ
ක්‍රීඩාංගනේ පාරය.
මට ලැබිලා තියෙන උත්තරේ නම් මෙව රක්ෂිත ඉඩම් කියලා.
නෑ මෙතුමා, මේක ආඩියේගේ ප්‍රධාන පාරක් මෙතුමා. මේක දෙපස ඉන්නේ මේ විවිධ ආණ්ඩුවලින් නීත්‍යානුකූලව මේ මහවැලි බලපදේශයක්නේ ඉඩම් ලබා දී බලපත්‍ර සහිත ඉඩම් මහවැලි ඉඩම් ලබා දී
ඒ වුණා රජෙට් නේ අයිති
මේ ඉඩම් නීත්‍යානුකූලව ලබා දීපු ඉඩම් මේ ඒ කියන්නේ පාර පුරුල් කරනකොට ඒ මිනිසුන්ගෙන් ගන්න සිද්ධුනානේ දෙපැත්තේ තියෙන ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලෝ දැන් කඩවල දාගෙන තියෙන ඒවායින්
හරි
අදින තියෙන ඒවායින් කොටස් ගත්තා මේකට වන්දි ගෙවීමක් කරලා තියෙනවා තව ඉතුරුලා තියෙනවා ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ගෙවිය යුතු දෙයක් යාගලගේ අයිතියක් එමුතුමා
දැන් මට ලැබිලා තියෙන උත්තරේ මම කියවන්නද හැබැයි ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු මම අහගෙන හිටියා මට හිතුණා මේ මේ කොටසක් ගෙවලා තියෙනවා නම් මේ සමහරවිට මේ පාර නොවෙන්න පුළුවන් කියලා මම උත්තරේ කියවන්නද ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයට අදාළ මාර්ගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඇති සූර්යව මීගා චදුර කිලෝමීටර් 7.15යි ඒ පාරද දැන් මට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ ගරු සභාපතිතුමනි මේ රක්ෂිත ඉඩම් මේ වශයෙන්ම රක්ෂිත මම මේක ගැන හොයලා බලන්න
මොකද
මට ලැබිලා තියෙන මට ලැබිලා තියෙන උත්තරය අනුව මේ 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 ඉඩම් සියල්ල රක්ෂිත ඉඩම් ඒ රක්ෂිත ඉඩම් වල තමයි පාර කපලා තියෙන හැබැයි ඔබතුමා අද කියපු කතාව අහගෙන හිටියක් කොටසකට වන්දි දීලා තියෙනවා කිව්වා
ඔබතුමා
හරියට
බගින්දර පහ කොහෙන්ද ඔකේවල තියෙන ඔබතුමාට
නෑ නෑ මේක අපත්‍යශයෙන්
එවල වැරදි යම තුමා මේක දන්නෝ මේ කියන්නේ මේක මේ ඇත්තටම මේ කවුද
මොකද්ද මේක මොකද්ද මේ පාරේ නම හරියට මොකද්ද
මේක ඔබතුමා හම්බන්තොට කටුවැව
කටුරියව
හරහා
ඒක තමයි
මීගඳුර පාර
දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ
අල්ලේ මේ පාර
මම මේකට බල්ල ලබස සති උත්තරයක් දෙන්න දැන් මට එක තමයි ඔබතුමාගේ උත්තරේ අහගෙන ඉන්නකොට මට දැනුණා මේ පාර වෙන්න බෑ කියලා මොකද මේ මේ මේකේ සම්පූර්ණ පාර රක්ෂිතයක් කියලා තියෙන්නේ මම ලබස බල්ල ලබස සති මේ උත්තරයක් දෙන්න ගරු
බොහොම සෝදි හෙට පෙරවරු 9:00 ට පාර්ලිමේන්තුවේ නැවත රැස් වෙනවා